නිවේදනය 20 22 නොවැම්බර් 25 වන සිකුරාදා එනම් අද දින අප්‍රභාග 1:30ට පාර්ලිමේන්තු කටයුතු පිටුමන්ද කාර්යක සභාවේ රැස්වීමක් සහ අවසන් වූ විගස තේරීම් කාර්යක සභාව සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කැමැත්මි. ලිපිලේඛනාදී පිළිගැනීම අධ්‍යාපන අමාත්‍යතුමා
අරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2018-19 සහ 20 වර්ෂ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ කාර්යක සභාවේ සනත් නිසාන්ත මහත්තයා.
ගරු කථානායකතුමනි, ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2012 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු වෛද්‍ය ගායශන් නෝනන්දර මෙතුම.
Honorable Speaker, I present a petition received from Mr. L.I. Kumarapatrana of number G2/14, Housing Scheme, Sevanagala.
Petsam Mahajan Petsam Pilivanda Karaka Sabhata Yomu Karanu Labe 27 2 yata thiyena prashne garu Sajith Premadasa Mathuma.
Garu Kathanayakathumani obathumage thawasara athiwa mata podi karana deka thunak ita pera idiripat karana awasthawa illa sitinawa. විශේෂයෙන් විපක්ෂ නායකවරයා හැටියට මට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊයේ දවසේ මම විසින් හිටපු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලියන ලද ලිපියක් පිළිබඳව මේ සභාවේ කතාබහට ලක් වුණා. ඒ වගේම එක සාකච්ඡා කරා. ඒක හැන්සාර්ගත කරා, සභාගත කරා. මම කියන්න කැමති ඒ ලිපිය මම තනියම ලියපු ලිපියක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සන්ධානෙත් සියලු දෙනාත් එකගතාවෙන් අවබෝධතාවෙන් ලියපු ලිපියක්. මොකද ගරු හිටපු ජනාධිපතිතුමා පුන පුනාම මගෙන් ඉල්ලීමක් කරා, දුරකථන ඇමතුම් වලින් සහ වෙනත් පණිවිඩවලින් රටේ අග්‍රාමාත්‍ය ධූරේ බාරගන්නයි කියලා. ඒ යෝජනාව කරපු අවස්ථාවේ මං හිතුවා එතුමාට වාචිකව පිළිතුරු සපයනවා වෙනුවට ලිඛිතවම ලබා දීම එක වැදගත් කියලා. ඉතින් අපි කිව්වා ආගමතිකම් බාර ගැනීම විතරක් නෙවෙයි, අපි අන්තර්කාලීන කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටීම සඳහා අපි කොන්දේසි 4ක් ඉදිරිපත් කරා. නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට එකඟ වීම. සති දෙක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හා බලාත්මක කිරීම. අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ගැසට් කර ඇති 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අවම කාලයක් තුළ සියලු පක්ෂ එක්ක සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම. ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්කොට නීති ආධිපත්‍යයේ තහවුරුකොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජ පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථා ලබා දෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ. මේ ජනතාවාදී ජනහිතකාමී රටට හිත ඇති 120,000ටම හිත ඇති කොන්දේසි 4ක් මත තමයි මම මේ ලිපිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව මං එතුමාට ලියුම් ලිව්වේ නැහැ. අනේ මට අගමැතිකම දෙන්න, මට අර තනතුරු දෙන්න, මේ තනතුරු දෙන්නේ කියලා මං එතුමාගේ පිටිපස්සෙන් ගියේ නැහැ තනතුරු ඉල්ලගෙන. ඒ නිසා මේ ඊයේ දවසේ මේ සභාවේදී මේ ලිපිය ඉදිරිපත් කරලා සභාගත කරන නිසා මං හිතුවා මේක මෙහි අන්තර්ගතය පාර්ලිමේන්තුවටත් රටටත් ජනතාවටත් පැහැදිලි කරන්න ඕනේ කියලා. මොකද මම මේ මල්වට්ටියක් අරගෙන ගිහිල්ලා රාජපක්ෂ වන්දනාවේ ගිහිල්ලා මං අගමැතිකම් ලබා ගන්නට ඉල්ලුම් පත්‍ර දැම්මේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි, ඊයේ මම මගේ කතාවේ කරුණක් ඉදිරිපත් කරා. හැබැයි ඒක විවාද කරනකොට ඒක විකෘති කරා. මම ගරු කථානායකතුමනි කිව්වේ පොදු ජන අරගලය කියන්නේ එකක්, මිනිමරපු, ගෙවල් පුච්චපු, පෞද්ගලික රාජ්‍ය දේපල විනාශ කරපු ක්‍රියාවලිය තව එකක්. පොදු ජන අරගලය අවිහිංසාවාදී ක්‍රියාදාමයක්. අර මිනිමරින් හිංසනය, ඝාතනය, පිච්චීම්, දේපල විනාශය ඒක ත්‍රස්තවාදය. මම කවදාවත් කියන්නේ නැහැ පොදු ජන අරගලය මේ ත්‍රස්තවාදයක් කියලා. ඉතින් මම දන්නවා සුපුරුදු පරිදි ඒ මම පැහැදිලිව ඉදිරිපත් කරපු තර්කයක් විකෘති කරන්නට මේ සභාවේ කටයුතු කිරීම ගැන ඇත්ත වශයෙන්ම මම දැඩි ලෙස කනගාටු ලක් වෙනවා. තුන්වෙනි කාරණාව ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසර ඇතිව ඊයේ දිනේ නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දෙන ඒ සිසු දරුවන් කොට්ටාසයක් අපි හමු වුණා. ඇත්ත වශයෙන්ම මම විජේදාස රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ නීති විද්‍යාලයේ විභාගවලට පෙනී සිටින සිසුන් පිළිබඳව හොඳ ධනාත්මක ප්‍රායෝගිකව ශක්තිමත් මතයක සිටිනවා. ඒ තමයි ඔව් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග ලිවීම සිදුවිය යුතු දෙයක්. ඒක සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. නීති විද්‍යාලේ විතරක් නෙමෙයි පෙර පාසලේ ඉඳලම අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වෙලා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපේ රටේ පරම්පරා ගණනාවකට සිංහල පමණයි සිංහල පමණයි කියලා අහිමි වුණෝ. ඒ අහිමි වුණු දශක ගණනාව, ඒ අහිමි වුණු පරම්පරා ගණනාව අපිට දැන් සවි බලගන්නේ බොහොම අමාරු දෙයක්. නමුත් අඩුම ගානේ අද දවසේ ඉඳලවත් අපි මේ දේ ක්‍රියාත්මක කරන්නට ඕන. හැබැයි ගරු කථානායකතුමනි, අපි දන්නවා 2020 තමයි මේ ගැසට් එක ගැහුවේ. නමුත් කොරෝනා, කෝවිඩ් ඒ වගේ ප්‍රශ්න ගැටලු ඒ තත්ත්වයක් එක්ක මේ දූදරුවන්ට මේ සිංහල එහෙම නැත්නම් දමිළ භාෂාවලින් ඒ වැඩ කටයුතු කරලා මේක එක පාරටම පරිවර්තනය වෙනවයි කියන එක බොහොම අමාරු කාර්යයක්. මං එදත් ඔබතුමාට කිව්වා මමත් මගේ අධ්‍යාපන ජීවිතයේ මට සිද්ධ වුණා එක වසරෙන් මේක එක පාරටම සිංහලෙන් ඉංග්‍රීසි වලට මේ වෙනස් වෙන්න. පුදුම අමාරුයි. ඒක ඇත්ත වශයෙන්ම මේක ශිෂ්‍යයෙකුට එකවරම දරා ගන්නට බෑ. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ දූදරුවන් ගැන හිතලා මේ ඉංග්‍රීසි භාෂා ප්‍රගුණතාවයේ සාක්ෂරතාවයේ පස්සට දාන්න හදන නෙවෙයි. අපි තමයි ඒකෙන්ම ඉන්නේ. අපි තමයි ඒක චැම්පියන් කරන්නේ. නමුත් ගරු කථානායකතුමනි, මේකට මේ සාධාරණ කාලවකවානුවක් ලබා දෙන්නට මට නම් තේරෙන්නේ නැහැ ඇයි මේක ගැන තවදුරටත් කතා කරගෙන ඉන්නේ. මේක අපි ක්‍රියාත්මක කරමු. මම හිතන්නේ අග්‍රවිනිශ්චයකාරතුමත් ඒ නීති අධ්‍යාපන කවුන්සිලත් අපහසුතාවයට ලක් කරන්නේ නැතුව ඒ ගැසට් එක පිළිබඳව මේක ඇතුලේ ඡන්ද විමසන්නට යන්නේ නැතුව මම හිතන්නේ මේක සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඇයි අපිට දැරි මේක ගැන පොදු එකඟතාවයකට. අවසාන කාරණාව ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමත් සිටින මොහොතක ඔබතුමාම දන්නවා මේ වෛද්‍යවරුන්ගේ සහ ස්පෙෂලිස්ට්ලාගේ රිටයර්මන්ට් ඒජ් එක පිළිබඳව මත දෙකක් තියෙනවා. කොටසක් කියනවා 63 කරන්න කියලා, කොටසක් කියනවා 60 කරන්න කියලා. ඇත්තටම දෙපැත්තෙම තියෙනවා තර්ක විතර්ක ගණනාවක්. දැන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ විවිධ පාර්ශ්වයන් ඒගොල්ලෝ අධිකරණයේ පිහිට පතන්නට ගිහිලා තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඒ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔය විවිධ පාර්ශ්ව මම හිතන්නේ දෙකොට්ටාසෙම ගිහිලා තියෙනවා අධිකරණයට, ඒ කාර්යභාරයට ඉඩ දීලා මම ඉල්ලීමක් කරනවා රෙගුලාසි පනවීම අධිකරණ ක්‍රියාවලියෙන් පසුව කිරීම ඉතාමත්ම යෝග්‍යයි කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. ප්ලීස්.
හරි මම සතුටු වෙනවා ඔබතුමාගේ මූලික ස්ථාවරය යම් කිසි වෙනසක් කරලා තියෙනවා කියලා මට මතකයි මුලින්ම 63 ගැන විශාල වශයෙන් ඔබතුමා කතා කරා නමුත් ඊට පසුව මම කිව්වා ඔබතුමාගේ තිබෙන පත්‍රිකාවත් මාගාව තියෙන පත්‍රිකා දෙකමත් ඔබතුමාටත් ලැබෙන්න සලස්සන්න මම හිතනවා දැන් ඔබතුමාට ඒක ලැබිලා ඇති ඒ නිසා තමයි මම හිතන්නේ වෙනස් වීම වෙලා තියෙන්නේ ඒක ගැන සතුටු වෙනවා මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අධිකරණමය තත්වයන් තුල 60 කියන එක අයවැයේදී සම්මත වෙච්ච අතුරු අයවැයේදී සම්මත වෙච්ච වැඩපිළිවෙල නිසා එය නීතිගත වෙලා තියෙනවා දැන් එතකොට මේක යම් කිසි විදිහේ වෙනසක් අපි නොකරොත් දැන් අපි කරලා තියෙන වෙනස මාස 6ක 6ක කාලයක් තව දීර්ඝ කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා වෙච්ච එක සමාරක්ෂණ නැති වෙලා දෙසැම්බර් 30 වෙනිදා වෙනකොට ඔක්කොම යන්නට පුළුවන්. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවේදී මා කිව්වේ මේකට වෙනස අපි දාලා තියෙන වෙනස දැනට ගියෙන්නේ ඉදිරියේදී ඇති වෙන අධිකරණ ක්‍රියාවලිය තුළ අපිට මේක තේරුම් බේරුම් කරගන්නට පුළුවන්. මොකද මේ අතුරු අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනාවක්. අතුරු අයවැයෙන් සම්මත වෙච්ච යෝජනාවක්. එතකොට ඒක ජාතික ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා. ජාතික ප්‍රතිපත්තිය දෙසැම්බර් 31 වෙනිදා ක්‍රියාත්මක වෙනවා. ඊට අතරව තමයි මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේක යම් කිසි ප්‍රශ්නයක් මතුවෙන නිසා ඔබතුමාලත් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරපු නිසා ජනවාරි 1 වෙනිදා සිට ජූනි 30 වෙනිදා වෙනකොට යම් කණ්ඩායමකුත් 2023 සමාවෙන්න ජූලි 1 වෙනිදා සිට දෙසැම්බර් වෙනකොට තම වසක කාලයක් ඒ වෙනුවෙන් කටයුතු කරන්න තමයි මම ඉදිරිපත් කරලා ඒ කැබිනට් එක අනුමත කරලා දැන් පාර්ලිමේන්තුවට ගේන්නට සිද්ධ වෙනවා. මොකද අයවැයත් එක්ක අනුමත කරපු නිසා ඒ නැවත වරක් පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කිරීමට සිද්ධ වෙනවා. එසේ නොකළොත් වෙන්නේ 31 වෙනිදා වෙනකොට ලංකාවේ සමස්තයම 60 ජාතික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච ඒ එදා අභියෝගයට ලක් නොකරපු නිසා ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි මම ඒ සම්බන්ධව කටයුතු කරන්න කල්පනා කරේ.
ප්‍රති ගරු කතානායකතුමනි මගේ 27-2 ප්‍රශ්නය පළමුවෙන් මම නැවතත් මතක් කරන්න කැමතියි ගරු කතානායකතුමාට. මේ රටේ පොදු ජන අරගලයේ ප්‍රතිඵලයක් හැටියට ජනතාවගේ බදු ගෙවල්ලන්ගේ සල්ලි වලින් පෝෂණය වෙන විපක්ෂ නායක කාර්යාලය සෑම සඳුදා දවසකම ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය විශේෂයෙන්ම රාජිත සේනාරත්න ගරු මැතිතුමා කැඳුම්කරු හැටියට කටයුතු කරනවා. එහි ප්‍රධාන ලේකම් හැටියට බුද්ධික පතිරණ මැතිතුමා කටයුතු කරනවා. ජාතික සභාවේ කැඳුම්කරු හැටියට ගරු තිස්සත්නායක මැතිතුමත් ප්‍රධාන ලේකම් හැටියට මුජිබුර් රහමාන් මැතිතුමත් කටයුතු කරනවා. සෑම සතියකම සෑම සඳුදා සහ අඟහරුවාදා දවස් දෙකේ අපි ප්‍රතිසංස්කරණ සඳහා වූ ලේකම් කාර්යාලයත් ජාතික සභාවත් මේ දෙකම අරගලයේ ඉල්ලීම් මම හිතන්නේ විපක්ෂ නායක කාර්යාලය තමයි මේ පිළිබඳව ප්‍රමුඛතම පියවර තබලා අද වෙන විට මේ දෙකේම සාකච්ඡා සභා 32ක් අපි පවත්වලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා රටේ හස්ත කර්මාන්තය පිළිබඳව. හස්ත කර්මාන්තය යනු සම්ප්‍රදායිකව පැවතෙන ව්‍යාපාරික සම්ප්‍රදායක් පමණක්ම නොවන අතර එය ලක්ෂ ගණනකගේ ජීවනෝපායද වෙනවා. කෙසේ නමුත් අමුද්‍රව්‍ය හිඟය, ශ්‍රමික හිඟය සිය නිෂ්පාදනවලට නිසි වටිනාකමක් නොලැබීම වැනි කරුණු හේතුවෙන් මෙම කර්මාන්ත බොහොමයක් පවත්වාගෙන යෑම අද අර්බුදයට ලක්ව තිබෙනවා. එමෙන්ම නව පරම්පරාවද මෙම කර්මාන්ත සඳහා යොමු වීම ඒවයි අඩු ප්‍රවණතාවයක් දකින්නට ලැබෙනවා. ඒ තුලින් බොහෝ සම්ප්‍රදායික ශිල්ප අපට අහිමි වෙමින් පවතිනවා. දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත ආර්ථිකය මත සිදු කරන දායකත්වය මත පමණක් සලකා මෙම කර්මාන්ත අගෙයීමට ලක් නොකොට එම කර්මාන්ත සමාජ පැවැත්මට සිදු කරන සමස්ත අගය එකතු කිරීම සලකා මෙම කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහය සැලසීම ආණ්ඩුව විසින් සිදු කළ යුතු වෙනවා. දැන් ගරු කතානායකතුමනි අපිට පුළුවන් නම් මේ රටේ හස්තකර්මාන්ත සහ හස්තකර්මාන්තයේ ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශ අපිට එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් විලේජස් හැටියට ප්‍රතිනිර්මාණය කරලා රටට ඩොලර් රුපියන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මම හිතනවා ඒක අපේ රටට ලබා දිය හැකි අලුත් ශක්තිය. ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට සූදානම්. දේශීය හා සම්ප්‍රදායික කර්මාන්තවල දැනුම හා කුසලතාවෙන් රැකගැනීමේ හා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර ගැනීම කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ගුරුවරු නොමැතිවීම නිසා ඉගැන්වීම කටයුතු බිඳ වැටී ඇති බවද වාර්තා වෙනවා. ශිල්ප කලා විෂය පාසල් විෂය නිර්දේශය තුළ තවමත් ඉගැන්වීමේ කටයුතු සිදු කරන්නේද? මෙම විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින්නේද? මෙම විෂයට අදාළව විද්‍යාපීඨ මගින් ප්‍රමාණවත් පරිදි ගුරුවරු පුහුණු කිරීමක් සිදුනුවන්නේද? එසේනම් ඊට හේතු කවරේද? බතික් කර්මාන්තය, අත්‍යන්ත රිදි කර්මාන්තය, වේවැල් කර්මාන්තය, ස්වර්ණාවරණ කර්මාන්තය, මැටි කර්මාන්තය වැනි තවත් බොහෝ සම්ප්‍රදායික කර්මාන්ත පවත්වාගෙන යෑමේදී අමුද්‍රව්‍ය හිඟකම අද ප්‍රබල ගැටලුවක් බවට පත් තිබෙනවා. මෙම සම්ප්‍රදායික කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීම සඳහා රජයේ සතු වැඩපිළිවෙළ කුමක්ද? අද වන විට රට තුළ පවතින භූමිතෙල් හිඟයේ සමස්ත බතික් කර්මාන්තය කඩා වැටීමටද හේතු වී තිබෙනවා. මේ සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? මෙරටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගයක් බවට දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත පත් කළ හැකි. මෙම කර්මාන්තයන් මගින් සිදු කරනු ලබන නිෂ්පාදන අපනයනය සඳහා යොමු කිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන්නේ. එසේනම් මේ සඳහා මේ වන විට රජය ගෙන ඇති පියවර කවරේ? දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමේදී දුෂ්කරතා රසක් පවතිනවා. ඒ බව කර්මාන්තකරුවන් විසිනුත් සඳහන් කරලා තිබෙනවා. රජය මගින් දේශීය හා සම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට සහනදායී පොලියක් යටතේ ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කළ හැකිද? කර්මාන්තකරුවන්ට ගෙවීම් සිදු කිරීම ප්‍රමාද කරන හේයින් බොහෝ කර්මාන්තකරුවන් ලක්සල සඳහා සිය නිෂ්පාදන ලබා දීම අතහැර දමා තිබෙනවා. ලක්සල මගින් මෙලෙස ගෙවීම් ප්‍රමාද කිරීමට හේතු කවරේද? ලක්සල ආයතනයේ රාජ්‍ය බැංකු මගින් ලබාගත් අතිවිශාල ණය ප්‍රමාණයක් මෙතෙක් පියවීමට කටයුතු කර නොමැති බවටද තොරතුරු වාර්තා වෙනවා. මේ සත්‍යයක්. එසේනම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? මේ ණය ලබාගෙන ඇත්තේ කුමන කාර්යයන් සඳහාද? මෙම ණය පියවීම සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? මෙම සම්ප්‍රදායික කර්මාන්ත සඳහා පහසුකම් සැපීමට පිහිටුවා ඇති ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල යන ආයතනයන් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන මෙම අර්බුදකාරී අවස්ථාවේ විධිමත් ව්‍යාපාරික පහසුකම් කරණයක් සිදු කිරීමේ හැකියාවක් තිබේද? මොකද ඇමතිතුමා ඔබතුමා හොඳින් දන්නවා මේ ලක්සල ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ශිල්ප සභාව මේවයි තියෙන්නේ වෙනම න්‍යාය පත්‍ර තුනක්. තුන්ගොල්ල තුන් පැත්තකට යන්නේ. හැබැයි හස්ත කර්මාන්තයේ වැඩි දියුණු කරන්නට නම් මේක ඒකාබද්ධ ක්‍රියාවලියක් තිබෙන්නට ඕන. එසේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් තිබේ නම් ඒ සඳහා රජය හඳුනාගෙන තිබෙන වැඩපිළිවෙල කවරේද? ඒ වගේම ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන තියෙනවා. මට මේක මේ ඔබතුමාගේ උපදේශක කාර්ය සභාවෙන් ලබා ගත්තේ. 273ක් තියෙනවා සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන. ඒ වගේම ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නොවන හස්ත කර්මාන්ත ගම්මාන 45ක් තිබෙනවා. ඉතින් අපි සූදානම් විශේෂයෙන්ම බුද්ධික පතිරණ මැතිතුමාගේ මූලිකත්වය තුළ මේ රටේ හස්ත කර්මාන්ත, ගෘහ කර්මාන්ත, සම්ප්‍රදායික කර්මාන්ත අපනයන ප්‍රවර්ධනය කිරීමේ අපි වෙනමම යුනිට් එකක්, ඒකකයක් අපේ විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපනය කරලා තිබෙනවා. අපි සූදානම් රජයත් එක්ක එකට එකතු වෙලා, රජයත් එක්ක එකට වැඩ කරලා මේ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන 273ත්, ඒ වගේම සම්ප්‍රදායික නොවන හස්ත කර්මාන්ත ගම්මාන 45ක් මේ දෙකොට්ටාසයම අපනයන කේන්ද්‍රීය ගම්මාන බවට පත් කරන්නට අපි සූදානම් රජයට උපරිම සහය ලබා දෙන්න. ඒ උදෙසා මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ආණ්ඩුව සහ විපක්ෂය කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපනය කරලා අපි දෙගොල්ලෝ එකට වැඩ කරලා ඩොලර් රුපයන අපනයන ගම්මාන බවට මේවා පරිවර්තනය කරන්නේ කියලා ඉල්ලීමක් කරමින් ඔබතුමාට ස්තුතියකුත් කරන්නට ඕන. මං ඔබතුමාව ඇතුළෙත් පිටතත් දැඩි ලෙස විවේචනය කරපු පුද්ගලෙක් පහුගිය කාලේ ඔබතුමාගේ විවිධ ක්‍රියාකාරකම් තුළ. නමුත් මම හොඳ කියන්න ඕන වෙලාවට හොඳත් කියනවා. ඇමතිවරයෙක් හැටියට උපදේශක කාර්ක සභාවේදී ඔබතුමා බොහොම ඍජුව ප්‍රගතිශීලීව ධනාත්මක අපේ යෝජනාවලට එකඟතාවය ලබා දීම ගැන මං හිතන්නේ මේ යෝජනාවලට එකඟතාවය ලබා දුන්නේ රටට හොඳක් වෙන නිසා. ඒ පිළිබඳව මම ඔබතුමාට අර විවේචනය කරනා වගේම පුංචි ප්‍රශංසාවකුත් මේ අවස්ථාවේ පුද කරනවා. මේ කර්මාන්තේ වැඩි දියුණු කරන්නට ඔබතුමා අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා, මොකද ඔබතුමාලා දන්නවා අපි සම්ප්‍රදානුකූල විපක්ෂයක් නෙවෙයි, අපි ජනාධිපතිකම් අගමැතිකම් මැති ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නැතුව මේ රටට වැදගත් අවේගිතු කිරීමක් කරන විපක්ෂයක්. මේ රටේ 74 වසරක ඉතිහාසය තුළ එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම තමුන්වහන්සේ දන්නවනේ මේ කාලේ කියනවනේ උණුත් එකයි කියලා. හැබැයි ඉතින් උණුත් එකයි කියන්නේ උණුත් එකයි. හැබැයි සමගි ජන බලවේගය වෙනස්. සමගි ජන සන්ධානය වෙනස්. අපි විපක්ෂයේ ඉඳගෙන හුස්ම වැඩසටහන ජනාධිපතිතුමාත් දන්නවා. ඒ වගේම සක්වල වැඩසටහන, ඒ වගේම මේ වැඩසටහන අපි ලෑස්ති ඔබතුමන්ලත් එක්කහ වෙලා අපි දෙගොල්ලොම අපේ ශක්තිය එකට එකතු කරගෙන මේ සියලුම සම්ප්‍රදානුකූල ගම්මාන මං හිතන්නේ ප්‍රධානතම දේ තමයි අතරමැදියන්ගේ ප්‍රශ්නේ. අතරමැදියන් මැදට පැනලා ලොකු ගාණක් උපයනවා. නිෂ්පාදනකරුවන්ට හොඳ අලිවියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදනකරුවයි කර්මාන්තකරුවයි වෙළඳපොළයි ජාත්‍යන්තර වෙළඳපොළයි ඒකාබද්ධ කරන අපි රජයත් විපක්ෂයත් එකට එකතු වෙලා මේ රටේ සියලුම හස්ත කර්මාන්ත ගම්මාන අර ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා නිර්මාණය කරපු අපනයන ගම්මාන සංකල්පයක් මත දියුණු කරන්නට අපේ පූර්ණ ආශිර්වාදය ලබා දෙනවා කියන එක මම ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මට පොඩ්ඩක් පැත්තකින් දැක්ක අපේ රාජිත සේනාරත්න මැතිතුමාට උනන්දු වුණා අර අපි මත කරපු සෞඛ්‍ය ප්‍රශ්නයට එතුමාගෙත් මේ අදහස ඉදිරිපත් කරන්න මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කොයිම අවස්ථාවකදී හෝ එතුමාටත් ඒ අර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගැන එතුමාගේ විශේෂඥ දැනුම මේ සභාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඒක ඔබතුමා වෙලාව තීන්දුව කරන්න. මම හිතන්නේ ඕනනම් එතුමාගේ උත්තරෙන් පස්සේ හෝ පෙර මට ගැටලුවක්. ස්තුතියි.
පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසුන් ලබන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අදාළ වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ. මම ඊට මත්තේ මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා අද සභාවේ අවධානය යොමු කළා නීති විද්‍යාලයේ අවසාන විභාගය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලිවීම සම්බන්ධයෙන්. අද අධිකරණ ඇමතුමා නැහැ. නමුත් මාත් විශ්වාස කරනවා යම් කාල සීමාවක් දුන්නොත් ඒ කාල සීමාව තුළ ඒගොල්ලන්ට පරිවර්තනය වීමේ අවස්ථාවක් ලැබෙනවා, සූදානම් වෙනවා. ඒ සම්බන්ධයෙන් අපගේ සහයෝගය ලබා දෙනවා කියන කාරණේ මෙහිදී මම මතක් කරනවා. ඒ වගේම ඔබතුමා තව වැදගත් කාරණයක් මතු කළා. ඒ තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පෙර පාසල් අවදී සිට ලබා දෙන ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීෂ්. මම මේ වෙන විටත් මේ වැඩසටහන ආරම්භ කළා තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේ සවුන්දට යනවා. ඒ අතරතුර අපි ආරම්භ කළා අපේ රටේ පාසල් 10155ක අති බහුතරයක් තියෙන්නේ ප්‍රාථමික සහ කනිෂ්ඨ පාසල්. මේ පාසලුත් එක සිට පන්ති තිබෙන පාසල් වලත් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ප්‍රථම වාරය ආරම්භ වෙන්නේ මාර්තු අග. ඒ වෙන විට අපි පළවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරනවා ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීෂ්. ඒ සඳහා වැඩසටහන සම්පාදනය කළ තිනවා ජාතික අධ්‍යාපන ආයතනය. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු පළාත් බලධාරීන් සමග අපි පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන පසුගිය සතිය ආරම්භ කළා. උතුරු මැද පළාතේ සම්පත්දායකින් ජාතික අධ්‍යාපන ආයතනයේ නේවාසික පුහුණු සැසියට කැඳවලා දැන් මේ වෙනකොට තුන්වෙනි පළාත් සභාවේ සම්පත්දායකින් කැඳවලා තින්නේ දින 3ක පුහුණුවක් ලබා දෙනවා. ඒ පුහුණුකරුවන් විසින් පළවෙනි ශ්‍රේණියේ ඉගැන්වීම් කරනු ලබන ගුරුවරු ගුරුවරයන් 13,000ක් අපි ඊළඟ මාස 3 තුල මේ කාරණේ සම්බන්ධයෙන් පුහුණු කරනවා. මේ සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් එක, ඒ වගේම අනිකුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් ආයතනත් එක්ක සාකච්ඡාවට කීපයක් පවත්වලා ඒ සඳහා අවශ්‍ය වන වර්ක් බුක් එක පවා නිර්මාණය කරන්න අවශ්‍ය කටයුතු ටික කළා තියෙනවා. ඒ නිසා මම සඳහන් කරනවා අපි අධ්‍යාපනයේ පරිවර්තන යුගයකට යෑම ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ආරම්භ කරනවා. ඒ සඳහා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව පළවෙනි ශ්‍රේණිය සිට අපි ඇක්ටිවිටි බේස් ඔරල් ඉංග්‍රීසි පටන් ගන්නවා. ඒක දෙවෙනි වසරට ඉවරෙච්ච ගමන් ගුණ පුහුණුව පටන් ගන්නවා. ඒ වගේම පූර්ව ළමා අවධිය සඳහා ප්‍රතිපත්ති අනුව අපිම වැඩසටහනක් ඒ අමාත්‍යංශයට බාර දෙනවා. අවශ්‍ය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපේ පළාත් කලාප කොට්ටාස් පදනමින් ඉන්න අධ්‍යක්ෂවරු හරහා විරෝධ උපදේශකවරුන් හරහා අපේ සහයෝගයත් පෙරපාසල් වලට ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා මේ අවස්ථාවේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර ශිල්ප කලා විෂය පාසල් නිර්දේශතුල තාමත් ඉගෙනීම කටයුතු සිදු කරන්නේද? පිළිතුර ඔව්. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයක් ලෙසද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂයක් ලෙසද පවතී. යනු ශිල්ප කලා විෂය අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා තෙවන ඛණ්ඩයේ විෂය 9 එකක් ලෙස 10-11 ශ්‍රේණිවලදී හැදෑරීමට භාජනය වේ. මෙම විෂය සඳහා ශිෂ්‍ය සහභාගිත්වය විශේෂයෙන්ම අපි දැන් ඉන්නේ 4 කාර්මික විප්ලවයේ ආරම්භ කළ තියෙන අවස්ථාව. ඉතින් මේ නිසාද මේ වෙන විට යම් අඩුවක් දක්නට ලැබෙනවා මේ විෂය වෛකල්පික විෂයක් නිසා තෝරා ගන්නා වූ සිසුන්ගේ. ඒ පිළිබඳව මම අවබෝධයක් ලබා දෙනවා නම් 2020 වර්ෂයේ ගත්තොත් 10-11 මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 307,564ක් වෙනකොට ශිල්ප කලා විෂය තෝරාගෙන තින්නේ 2,757යි. ඒ කියන්නේ 0.89. 2019 1.4 ප්‍රතිශතයක් හැටියට 2018 1.07. 19-20 අපිට ඔබතුමා දන්නවා COVID-19 නිසා පාසල් විශාල ප්‍රමාණයක් වහලා තිබුණා. ඒ නිසා 10, 20, 19, 18 කියන තුනේ තමයි මම මේ ප්‍රවණතාවෙන් පෙන්වුම් කරනු ලැබි ක්‍රමානුකූලව ගත්තොත් 2019ට වඩා 20 වෙනකොට අඩුවීමක් දක්නට ලැබෙනවා. ගුරුවරුන්ගේ හිඟයක් පවතීද? මෙම විෂය සඳහා ශිෂ්‍ය සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතින බැවින් මේ සඳහා පවතින්නේ අවම ගුරු ඉල්ලුමකි. ඒ අනුව අපොස උසස් පෙළ ශිල්ප කලා විෂය සඳහා ගුරු පුරප්පාඩු 28ක්ද අපොස සහපෙළ ශිල්ප කලා විෂය සඳහා ගුරු පුරප්පාඩු 35ක්ද පවතී. විද්‍යාපීඨ මගින් අපොස සාමාන්‍ය පෙළ ශිල්ප කලා විෂය සඳහා ප්‍රමාණවත් පරිදි ගුරුවරු පුහුණු කිරීමක් සිදුවේ. 2022 වර්ෂයේදී ශිල්ප කලා විෂය සඳහා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 14 පුහුණුව ලබා අවසන් කර ඇති අතර එම ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී සිදු වෙනවා. වාර්ෂිකව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශිල්ප කලා සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරන අතර ඒ අනුව 2022-23 වර්ෂවලදී පත්වීම් ලබා දීමට නියමිත ශිල්ප කලා විද්‍යාපීඨ ගුරුවරුන් සංඛ්‍යාව සිංහල මාධ්‍යයෙන් 29-22, දමිළ මාධ්‍යයෙන් 30ක්, නැවත 23 සිංහල මාධ්‍යයෙන් 15ක්, දමිළ මාධ්‍යයෙන් 15ක්, මේ දෙක එකතු වෙනකොට සිංහල මාධ්‍යයෙන් 44 දෙනෙකුටත් දමිළ මාධ්‍යයෙන් 45 දෙනෙකුටත් ලබන අවුරුද්දේ මුල් කාර්තුව තුළ පත්වීම් ලබා දීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව අපොස උසස් පෙළ ගුරු පුරප්පාඩු හා ඉතිරි සාමාන්‍ය පෙළ පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම නියමිත අතර චිත්‍ර හා ශිල්ප කලා උපාධි විෂය හැදෑරු 220ක පිරිසක් දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ නියුතු බවට හඳුනාගෙන තිබෙනවා. එම නිලධාරීන්ගේ උක්ත පුරප්පාඩු පිරිවීම සඳහා ඉදිරි සති කිහිපය තුළදී දීපව්‍යාප්තව පවත්වන උපාධිධාරීන් සඳහා වන රජයේ සේවයේ නියුතු බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පස්සේ පළාත් කලාප මට්ටමින් බඳවා ගැනීමට අවශ්‍ය විදුලි දාන්න කටයුතු කරනවා. ඒ නිසා මේ විෂය වෛකල්පික විෂයක් හැට තිබ්බත් බාස්කට් එකෙන් තෝරාගන්න ඒ විෂයට අද අවශ්‍ය වන ගුරුවරු සංඛ්‍යාව ලබන අවුරුද්ද මාර්තු වෙනකොට අපිට සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්.
එමෙතුමාට දෙන්නේ ගරු ඇමතුමාට ප්‍රසන්න රණවීර මෙතුමා. හරි.
ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද පළමු ප්‍රශ්නයට ගරු අධ්‍යාපන අමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රතිපිලිසා ඇඟලුම් නිෂ්පාදන අංශය සඳහා අමුද්‍රව්‍ය සැපීම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයන කරුවන් 53 දෙනෙකු මේ වෙන විට ලියාපදිංචි වී ඇත. ඔවුන් සදා ඇමරිකානු ඩොලර් මිලියන 8.3ක ණය පාසුකම් සපයා ඇත. තවද එම ආනයන කරුවන් හා ඒ මගින් රෙදිපිලිසා ඇඟලුම් නිෂ්පාදන ශේෂ්ඨයට අවශ්‍ය පාත සඳහන් ආනන ආදේශක කරා යොමු වීමට මේ වෙනට කටයුතු කරමින් පවතී. නමුත් විපක්ෂ නායකතුමනි, මේ මොනවා කිව්වත් අපි දන්නවා ඉන්දියාව හරහා මඩ කාලපුව හරහා රෙදි ව්‍යාජ ලෙස ආනයනය කරනවා. ඒක විශාල මම හිතන්නේ ඒකාධිකාරයක් තියන් ඉන්නවා. ඒකාධිකාරය තුළ විශාල මුදලකට මේ යාන් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. මේ නිෂ්පාදනයේ මේ පිරුවටප මම හිතන්නේ අපි ඒකට යම්සි වැඩපිළිවෙලක් ගන්න ඕනේ. මම හිතන්නේ ඒ හේතු මත තමයි අපි ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ 53 දෙනෙකුට මේ ආනයනය කළා මේ මිල පාලනය කරන්න අපි කටයුතු කරගමින් යන්නේ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම පේශකල්පන්ත දෙපාර්තමේන්තුව විසින් ආනයක නූල් සඳහා විකල්පයක් ලෙස ස්වභාවික නූල් නිෂ්පාදනය යොමු වී ඇති අතර මේ වන විට සාම්පල් ඇගීමේ අවස්ථාවක් පවතගෙන යනවා. ඒ වගේම කපුරු නිෂ්පාදනය අවශ්‍ය කපු පුළුල් දේශීය සහ සපයා ගැනීම සඳහා කපු වගාව වාණිජ මට්ටමින් ව්‍යාප්ත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශ අවධානය යොමු වී ඇත. ඒ සඳහා යොදාගත හැකි ඉඩම් පිළිබඳ සමීක්ෂණයක් සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් සම්බන්ධීකරමින් සිදු කරමින් පවතිනවා. ආනයනයේ කෘතිම වර්ණ වෙනුවට දැනට හඳුනාගෙන ඇති දේශීය ස්වභාවික වර්ණ ඉදිරියේදී වාණිජ මට්ටමින් ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර මෙම කර්මාන්තංශයේ විසින් සිදු කිරීම පවතිනවා. ඒ වගේම වතික් කර්මාන්තයේ නිරේණ බහුතරයක් ඒ සඳහා අවශ්‍ය ඉන්ධනයක් ලෙස භූමි තෙල් භාවිත කරනු ලැබේ. එහෙත් පවතින භූමි තෙල් හිඟය මත සමග ඇතම් කර්මාන්තකරුවන් ගෑස් විදුලි සහ ලී වලට පෙළඹිලා තියෙනවා. අපි මේනකොට කනිත් තෙල් ඇමතුමත් ඒ රාජ්‍ය අමාත්‍යවරු සමග සාකච්ඡා කළා. ඒ අවශ්‍ය කරන භූමි තෙල් ටික ලබා දීමට අවශ්‍ය කටයුතු සියල්ල අපි සාකච්ඡා කළා. ඔවුන්ට අවශ්‍ය කරන පාසුකම් ටික ලබා දෙන්න අපි කටයුතු කරගෙන පවතිනවා. ඒ වගේම වේවැල් කර්මාන්ත ඇතුළු සාම්ප්‍රදායික අස්ත කර්මාන්තය ශිල්පී මූණ දෙන ප්‍රධාන ගැටලුවක් වන අමුද්‍රව්‍ය හිඟය සඳහා පිළියමක් ලෙස 2021 වසරේදී ගරු පක්ෂ නායකතුමනි, මම ගියවර කර්මාන්ත අමාත්‍යාංශයේ මැටි වේවැල් පිත්තල කර්මාන්ත අමාත්‍යාංශයේ වෙලා ඉඳදී අක්කර 443ක් වේවැල් වගා කරන්න අපි කටයුතු කළා. මම හිතන්නේ වේව අමුද්‍රව්‍ය වගා කරන්න කලවාන, ඕපනායක, අකුරැස්ස යන ප්‍රදේශවල වේවැල් වගා කිරීමේ ආරම්භයක් ලෙස තවද ලංකාවේ සෑම ප්‍රදේශම රජයේ ඉඩම්වල ඇති වේවැල් ජාතික ශිල්ප සභාව වෙත ලබා දීම සඳහා අපි කටයුතු කරමින් පවතිනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ ගරු විපක්ෂ නායකතුමනි, ඉන්දියාව මේක තෘණශාකයක් ලෙස සලකනවා. අපි අපේ වනජීවි දෙපාර්තමේන්තුව මේක තෘණශාකයක් විදිහට මේ සලකන්නේ. අපේ අහිංසක ජනයාට ඒ ආයතන වලට ගිහිල්ලා අවශ්‍ය කරන වේවල් ටික කපා ගැනීමට තියෙන සම්බාධක ටික විශාල ලෙස පවතිනවා. මම වනජීවි ඇමතුමත් එක්ක, වන සංරක්ෂණ වනජීවි ඇමතුමත් එක්ක සාකච්ඡා කරා. නමුත් මේ රාජ්‍ය නිලධාරීන්ගේ යම් යම් මැදිහත් වීම තුළ ඔවුන්ට අවශ්‍ය කරන සහන ටික සල්සා නුදීම් පිළිබඳව බරපතල ගැටලුවක් පවතිනවා. මං හිතන්නේ මොවුන්ට මේ අමුද්‍රව්‍ය ඉන්දියකින් තොරව ලබා දීමෙන් පස්සේ අපිට පුළුවන් වෙනවා මේ කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට. අපි ඉදිරියේදී අපි කර්මාන්ත අමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා, අනෙකුත් අමාත්‍යංශත් සමග සාකච්ඡා කරමින් අපි අවශ්‍ය කටයුතු ඔබතුමා
විනාඩියද ඔබතුමාගේ විශේෂීලියමක් කරනවා. මොකද ඔය මැටි කර්මාන්තයේ හස්ත කර්මාන්තයක් විදිහට යෙදෙන කණ්ඩායම ඒගොල්ලෝ මැටි බෝල වශයෙන් හදලා ගෙනහිල්ලා තමයි මැටි කර්මාන්තය කරන්නේ, අතින් කරන කර්මාන්ත. ඉතින් මේකට ඒව ප්‍රවාහණය කරන්න සහ ඒ මැටි ගන්න එදානම් ඉඩම් වෙන් කරලා තිබුණ හැම තැනකම ඒ ඉඩම් වෙන් කරපු ඉඩම් වල දැන් ප්‍රශ්න තියෙනවා. ඒව කරන්න දෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ඒව ප්‍රවාහණයට අවස්ථාව දෙන්නේ නැහැ. මේ සඳහා ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද ඒ කර්මාන්තය ඉතාමත්ම හොඳින් දියුණු කරලා ඒක අපනයනය කරන්නත් පුළුවන් අපිට. ඒ තරම් දක්ෂතාවයේ තියෙන කණ්ඩායමක් අතර ඉන්නවා. ඒකට අවස්ථාව ලබා දෙන්න කියලා ඔබතුමාගේ විශේෂීලීමක් හරියට
කරනවා. ඔව් බුද්ධික පතින්න මන්ත්‍රීතුමා.
ගා කතානායකතුමනි, ඔබතුමායි මායි දෙන්නම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයට අදාළව මේ සම්බන්ධ අංශ තුනක් තියෙනවා. විශේෂයෙන් ඔබතුමාගේ ආසනේ. ඔබතුමාගේ ආසනේ බීරළු රේන්ද ගාල්ල නගරය අරුණම තියෙන වැලිගම. එතකොට බීරළු රේන්ද වලදී වැදගත්. ඊළඟ එක ඔබතුමාගේ ආසනෙත් මගේ ආසනෙත් දෙකේම තියෙන දෙයක් තමයි බතික් කර්මාන්තය. ඔබතුමා දන්නවා. ඒ වගේම ඔබතුමාගේ පරණ ප්‍රදේශයේ වුණු හක්මනයි කමුරු පිටියයි ආශ්‍රිතව තියෙන බට කර්මාන්තය, දෙනියාය තියෙන වේවැල්. එතකොට දැන් මේ වේවැල් බට ඒ වගේම පන් මැටි යම් ප්‍රමාණයක්, ඊළඟ බීරළු රේන්ද සහ බතික්. දැන් බතික් වලදී ලාම්පු තෙල් ප්‍රශ්න වගේම ඉටි සහ ඩයි ප්‍රශ්නයක් තියෙනවා එතුමා. බටයි පන් වල නම් වගා කරගන්න සහ ඉඩන් නැතිකම සහ මේ ඔබතුමා හිටපු කුෂිකර්මයේ දන්නවා වගා කරන්න බැරි පුරන් වෙච්ච කුඹුරු වල පුළුවන් නම් පන් වවන්න ඉතා වැදගත්. විකල්පය හම්බු තියෙනවා හම්බන්තොට. එතකොට පොළොන්නරුවේ තියෙන ඇට ප්‍රශ්න තියෙන්නේ මේ ටික ප්‍රවාහනය කරගන්න බැරි ප්‍රශ්න. මාතර තියෙන්නේ නැතිකම. ඒ නිසා මේකට වැදගත් අවස්ථාවක් ලබා දෙන්න විශේෂයෙන් මේ වේවැල් වවන්න පටන් ගන්න ක්‍රමවේදය මීට වඩා වැඩි ශක්තිමත් කරන්න එමත්තුමා. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. බටත් ඒකයි තියෙන්නේ. බටත් වගා කරන්න. නැත්තම් සිංහරාජෙන් කැපුවා, බදුළු කැලෙන් කැපුවා, අඟුන්න බදුල්ලේ මේවා තමයි කියන්නේ. ඒ නිසා මේක වගා කරන්න දිරි ගන්නන්න. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම දන්නවා ඔබතුමාට මේක කියා ගන්න බෑ ආණ්ඩුපක්ෂයේ රාජ්‍යමතිවරයෙක් විදියට. ඇත්ත කතාව ඔබතුමාට දීලා තියෙන ඉතාම සොච්චං පීනට් එකක් වගේ මුදලක්. මේක ඔබතුමාට කියන්න බෑ, hina වෙන්න විතරයි පුළුවන්. ඒක ඇත්ත. නමුත් ඔබතුමාගේ හෘද සාක්ෂි දන්නවා, මමත් දන්නවා, අපි කවුරුත් දන්නවා සොච්චම් මුදලක් දීලා තියෙන. ඒක හරි වැරදි. ඒ නිසා ඔබතුමා පුළුවන් නම් අන කර්මාන්ත අමාත්‍යංශයේ සෙක්ටර්ස් වල තියෙන සල්ලි. ඒ සෙක්ටර් වලින් සල්ලි මාරු කරගන්න ඔබතුමා ටික දවසක් කර්මාන්ත අමාත්‍යවරයා විදියට හිටියා. එතනින් සල්ලි ටිකක් ඇද්දොත් ඔය වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් ඔබතුමාට මං හිතන්නේ මිලියන 6කුත් නැහැ. අන්න ඒ වගේ මුදලක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මුදල් ටිකක් වැඩි කරගන්න මේ අය වැය යන කාලේ අපි වැය ශීර්ෂයේදී ඉතුරු ටික කතා කරමු. බොහොම ස්තුතියි
ගරු එක්තර අප්පාමි. අපේ සහෝදර ගරු මන්ත්‍රීතුමා විමුක්කල් ප්‍රශ්නයට මැටි කර්මාන්තයේ සඳහා ඒ කාලේ ප්‍රවාහණයට විශාල බාධාවක් තිබ්බා. අපි මම ඒ කාලේ අමාත්‍යංශය දරන කාලේ මැටි කියුබ් 6ක් මාසකට ඔවුන්ට ප්‍රවාහණය සඳහා අපි අවසර ලබා දීලා තිබ්බ සියලුම පළපා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් අපි දැනුවත් කළා. ඒ චක්‍රලේඛනය අපි නිකුත් කළා තියෙනවා. ඒ වගේම වේවැල් කර්මාන්තය සම්බන්ධයෙන් අපේ බුද්ධික පතන මන්ත්‍රීතුමා කතා කරා වගේම අපි අක්කර 437ක් පෞගිය වර්ෂය තුළ 2021 වර්ෂය තුළ අපි වගා කළා. නමුත් පසුගිය කාලේ පැවති ආර්ථික අර්බුදයන් නිසා අපිට ඒ වගා කරන්නට හැකියාවක් අපිට ලැබුණේ නැහැ. අපි විශ්වාස කරනවා ඔවුන්ගේ ඒ අවශ්‍ය කරන, මොකද ඔබතුමාලා බොහොම පැහැදිලිවම දන්නවා ඉන්දියාව මේක තුන සාකයක් විදිහට පැවතියත් අපේ රටේ මේක තුන සාකයක් විදිහට මේ පවතින්නේ. මේ තුල රාජ්‍ය නිලධාරීන් යම් යම් සම්බාධක පමුණුනවා මේ නිලධාරීන්ට කැලේට ගිහිල්ලා අවශ්‍ය කරන ඒ වේවැල් ටික බට ටික කපා ගැනීමේ හැකියාව. විශාල අර්බුදයක් පවතිනවා ගරු විපක්ෂ නායකතුමනි. ඉදිරි වර්ෂ 10 තුළ මං හිතන්නේ අපේ ලංකාවේ ජනගහණයෙන් 135% අවුරුදු 10යි අවුරුදු 25යි අතර අවුරුදු 20යි අතර පිරිසක් මේ රැකියාවලින්ද පොළට එනවා. අපිට මේ සියලු දෙනාට අපිට බෑ ඔක්කොම දොස්තරලා ඉංජිනේරුවරු එකවුන්ටර්ලා ගණකාධිකාරිවරු IT මිනිස්සු බවට පරිවර්තනය කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ව්‍යවසායික පිරිස සම්බන්ධ වෙන්න අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් ඉන්නවා. අපි මේ සමග සාකච්ඡා කළා පොදු ඒකාබද්ධ වැඩසටහනකට යන්න වෙනවා. මේ වෙළඳපොළ අවස්ථා අපි කොහොමද නිර්මාණය කරන්න කියන එක අපි පනුත් ගරු බුද්ධිකපතින මැතිතුමනි අපි පං වගා කර අක්කර විශාල ප්‍රමාණයක් කළුතර ප්‍රදේශයේ අපේ ජයන් සමරීර මන්ත්‍රීතුමා දන්නවා එතුමත් එක්ක සහ සම්බන්ධ වෙලා අපි ඉදිරියේදීත් වැඩ කටයුතු කරන්න වෙලා තියෙනවා. මේ අයවැය අපේ අර්බුදකාරී අයවැය තුළ මම හිතන්නේ අපිට විශාල සොච්චමත් තමයි ඔබතුමා කියන වගේ ලැබිලා තියෙන්නේ. ඒ තුළින් උපරිම ඵලදායිතාවයක් අපි ලබා ගැනීමට කටයුතු කරනවා. ඒකම තුන යටතේ අපි
පිරිසමන මන්ත්‍රීතුමා අහන්න ඔබතුමාගේ ප්‍රශ්න.
අධ්‍යාපන කරු අධ්‍යාපන අමාත්‍යතුමා ඔය ප්‍රශ්න ඉවර කරන්න අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් පොඩ්ඩක් ප්‍රසන්න අමාත්‍යතුමා ඉවර කරන්න
අහන්න ඔබතුමා. මගේ ඉවරනවාම අහනවද?
නෑ ඔබතුමාගෙන් නෙමෙයි අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් දැනගන්න ඕනේ.
කොමින් උත්තර දෙන්න. තුන්වෙනි අවස්ථාව අයවැය යෝජනා අංක 23 යටතේ දක්වා ඇති දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට අදාළ ඇසුරුම් නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අන්තර් ආයතන ක්‍රියාකාරකම් කමිටුවක් පිහිටුවා ඇත. ඒ යටතේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය වශයෙන් දේශීය සම්ප්‍රදාය කර්මාන්තකරුවන් දිරිගන්වමින් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඇගලුම් අගේ එකතු කළ තිරසර ඇසුරුම් නිෂ්පාදනය සහ දේශීය අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීම ඔස්සේ ශ්‍රී ලාංකීය වෙළඳ සන්නාමය ශක්තිමත් කිරීම සඳහා අපනයන වෙළඳ පරිසරය වැඩිකර ගැනීම, නව රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ආදායම් නැන්වීම අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතී. මේ යටතේ 2022 11/18/19/20 දිනයන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ඇසුරුම් ප්‍රදර්ශනයේ සඳහා නව උත්පාදනය නිර්මාණයේ 120ක් සමග පමණ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වශයෙන් දායකත්වයේ සපයා ඇති අතර මේ වන විටත් අලෙවි අංශයේ මේ ඊට අදාළ ඇනුම් ලැබී ඇත. ඒවා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ලියාපද පදිංචි දේශීය සම්ප්‍රදායික කර්මාන්ත කරුවන් මගින් නිම කරවා ගැනීම සහ සඳහා ඔවුන් දිරිගැන්වීම අපේක්ෂා කරයි. තවද දිවයිනට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි අඩු වී ඇතත් දේශීය සම්ප්‍රදායික කර්මාන්ත නිෂ්පාදනය අපනයනය දිරිගැන්වීම වැඩපිළිවෙළ යටතේ අපනයනය සඳහා අලෙවි ප්‍රදර්ශනය සඳහා ඍජුවම සහභාගී වීම සඳහා ලක්සල විදේශීය වරලත් අලෙවි සැල් වෙත දේශීය අස්තකර්මාන්ත නිෂ්පාදනය යොමු කිරීමෙන් මෙරට විදේශීය විනිමය කිපීමේ ජාතික වැඩපිළිවෙළක් ලක්සල මේ වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත. ගරු අමාත්‍යමනි වචනවලට නම් සමහරක් ඒවා මම ක්‍රියාත්මක කරන්න හදන්නේ. අපි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් යටතේ මේ යටතේ තමයි අපි මේවා වැඩි දියුණු කරන්න හදන්නේ. අපිට ප්‍රශ්නයක් පවතිනවා. අපේ ඉන්නවා කර්මා මේ විදේශ අමාත්‍යංශවල අපේ ඉන්න විදේශ අමාත්‍යංශවල මේ තානාපතිතුමාල හරහා වෙළඳ ඔෆිස වෙළඳ මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා හොඳ වැඩ පිළිවෙලක් මේ අවුරුද්දේ ආරම්භ කරා. වෙළඳ ට්‍රේඩ් ඔෆිසර්ස්ලා වෙන මට්ටම වෙන තානාපතිරු වෙන මම මට්ටමකට යනවා. ඒ නිසා ඔවුන්ට මේ පිළිබඳව ප්‍රචලිත කළා යම්කිසි ගයිඩ්ලයින් එකක් දීලා ඒවට අගේ යම්කිසි ටාකට් එකක් දීලා මේවා ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු අපි කළ යුතුයි. මම හිතනවා ජනාධිපතිතුමා මෙවර ආයවැයට ඒ සඳහා ඒක ඉදිරිපත් කළා තියෙනවා. මම හිතනවා හොඳ වැඩ පිළිවෙලක්. නැත්තම් ට්‍රේඩ් ඔෆිසර්ස්ලා එක පැත්තක යනවා, තානාපතිවරු එක පැත්තක යනවා. මේ ඔස්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් කරගන්නවා මිසක අපේ රටේ ජාතික අවශ්‍යතාවයට ඵලදායිතාවයක් ඇති කරන්නේ ඒකට අගේ දාමයක් එකතු කරන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අපි ඒ සඳහා වැඩපිළිවෙලක් විදේශ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් මේ වෙනකොට පවතිනවා. ඒ වගේම ඇමරිකන් එක්සත් ජනපදයේ ලක්සල වල්ලත් නියෝජිත ආතන අලවි සඳහා රුපියල් මිලියන 20ක පමණ දේශීය අස්ත කර්මාන්ත නිෂ්පාදනය සඳහා 2021-11-24 වෙන දින අපනයන කිරීම කටයුතු කර ඇති. එමගින් ලද ඍජු ආදායම මිලියන 16ක් මුදලක් ඒ සඳහා අඛණ්ඩ සැපයුම දේශීය ග්‍රාමීය මට අස්ත මේ මට මේ අද උදේ මේක හම්බුනේ මේ අම බොරුවක් මේ කියලා තියෙන එක මම ආණ්ඩුවේ හිටියක් කියන්න ඕන. මේ වැඩේ අකාර්යක්ෂමයි. මේ වැඩේ අකාර්යක්ෂම වෙලා තියෙනවා. ඒක අපි ශක්තිමත්ව ඉදිරියට කරන්න කටයුතු කරලා තියෙනවා. මේ ලක්සල යව්වා තමයි ඒ බඩු ටික හේතන මේ හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් අර ඔවුන් ගෙනියලා ඒක තියාගෙන ඉන්නවා. නමුත් අපිට රටට දේශීය වශයෙන් පාඩුවක් වෙලා නැහැ ගරුණීය විපක්ෂ නායකතුමනි. අපි මීට වඩා වැඩපිළිවෙලක් ඇතුව කරන්න ඕනේ. අපි ඊට වඩා මුදල් ප්‍රමාණයකට බඩු වෙනකොත් ආයතන වලට අපි යවලා තියෙනවා. මේ නම් ගම් නැති වුණාට අපි වෙන රටවල් වලට අපි යවන්න අවශ්‍ය කටයුතු පුජ්ජලිකංශයත් සමග. මොකද මේක අපි රාජ්‍ය මගින් කරන්න ගියොත් මේ වැඩේ වෙන්නේ නැහැ. අපි සප්ලයි චේන් එක කරනවා. ඔවුන් අලෙවිය සහ අපි යම්සි ප්‍රමාණයක ආදායමක් තියාගෙන ඔවුන් මේ කටයුත්ත සිදු කරනවා කියන එක ප්‍රකාශ කරනවා. එකම 2021 වසරේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති එක්සත් ඩුබායි එක්ස්පෝ ඩුබායි අලෙවි ප්‍රදර්ශනය සඳහා මිලියන 5.7ක විකුණුමක් කර තියෙන ඒක ඇත්ත. ඒක ජාතික ශිල්ප සභාව මගින් සිදු කරලා තියෙන්නේ. එක්සත් අරාබි එමිර් රාජ්‍ය ලක්සල වල්ලත් නියෝජිත ආයතනය මගින් ඩුබායි ඉදිරි මාස 6 තුල පවත්වන ග්ලෝබල් විලේජ් 2020 අලෙවි ශිල්ප සඳහා පළමු අදීර ලෙස රුපියල් මිලියන 22.7ක දේශීය අස්ත කර්මාන්ත නිර්මාණ අපනයන කිරීමට කටයුතු කර ඇති අතර ප්‍රදර්ශනයේ සැපේ පැවැත්වෙන ඉදිරි කාලය තුළ රුපියල් මිලියන 34ක භාණ්ඩ අලෙවි සල්ස් පිළ වෙත යොමු කර අලෙවි කිරීමට කටයුතු කර ඇත. ඒ වගේම 4 වෙනි යෝජනා ප්‍රධාන ණය යෝජනා ක්‍රම දෙකක් යටතේ ණය පාසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකව පවතී. තවද මේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ විදේශ සානදායි ණය යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර දැනට කර්මාන්ත අමාත්‍යාංශයේ ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රමය යටතේ දේශීය අස්ත කර්මාන්ත ශිල්පීන් සිය අරමුදල් අවශ්‍ය සපුරා ගැනීම සඳහා කටයුතු ලෙස යොදාගෙන තිබෙනවා. මම දන්නවා ගරු විපක්ෂ නායකතුමනි, අස්ත පරිසර හිතකාමී විසඳුම් සඳහා චක්‍රීය ණය අරමුදල් ලබා දීම කටයුතු යටතේ මිලියන 10ක මුදලක් වෙන් කරලා තියෙනවා ඔවුන් ශක්තිමත් කිරීම සඳහා. ඒ වගේම සුළුවා මධ්‍ය පරිමාණ ශුද්‍ර ණය ලබා දීමේ වැඩසටහන යටතේ මිලියන 2000ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මොවුන්ව ශක්තිමත් කිරීම සඳහා අපි කටයුතු කරගෙන යම් පවතිනවා. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම 4 යටතේ ප්‍රධාන ණය යෝජනා ක්‍රම දෙකක් යටතේ ණය පාසුකම් සලසා දීමේ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. තවද මේ සඳහා ණය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ විදේශ සානදායි ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර දැන කර්මාන්ත අමාත්‍යාංශයේ ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රමය යටතේ දේශීය අස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා සිය අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු සලසා ඇත. මම ගරු ඇමතිතුමනි, මම පසුගිය කාලේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඉන්න කාලේ අපි ගම්මාන 100ක ජටිතල පාසුකම් සපයලා ඔවුන්ට අවශ්‍ය කරන ඒ පාසුකම් ලබා දීලා යම්කිසි ප්‍රවණතාවයකට පත් වෙලා තිබ්බා. ඔබතුමාලට අමුතුවෙන් කිය යුතු නෑ. ඒ මැටි කර්මාන්ත ඇතුළු අනිකුත් කර්මාන්ත යම්කිසි ප්‍රචලිතතාවයකට පත්වෙමින් පැවතුණා. පසුගිය කාලේ අර්බුදයත් එක්ක මේක කඩා වැටුණා. නැවත වරක් මේ දවස්වල අමාත්‍යාංශවල මුදල් නැහැ, ඔබ සියලු දෙනාම දන්නවා. අපි නව වසරේ ආයේ මහා පොළොවත් එක්ක ගැටලා මේ සාම්ප්‍රදායික කර්මාන්ත කරුවන් අපි රැක බලා ගන්න කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව වගකීමෙන් යුක්තව ඔබතුමාට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම පහ ශ්‍රී ලංකා අස්ත කර්මාන්ත මණ්ඩලයේ ලක්සල සුවන් මූලණය මගින් පවත්වාගෙන යනුන් ලබන රාජ්‍ය වාණිජ ආයතනයක් වන අතර එහි ආදායමෙන් 85% පමණ රඳවා පවතින්නේ මෙරට පැමිණෙන විදේශ සංචාරකයන් මතය. 2009 වසරේ එළවුණු පාසුකු ප්‍රහාරය, 2020 වසරේ 2021 වසර ව්‍යාප්ත වූ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය මත සංචාරකයන් මෙරට නොපැමිණෙන හා සට වසා දැමීම හේතුවෙන් මෙන්ම සංචරණ සීමා පැනවීම හේතුවෙන් දේශීය පාරිභෝගිකයන් යට හටද ලක්සල ප්‍රදර්ශන ජාලය වෙත පැමිණෙන නොහැකි වීම මත ආයතන සුව පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික වියදම් උපදවාගෙන උත්පාදනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට උද්ගත වී ඇත. මේ ඒ අනුව ආදායම් සීමාවෙන් සැපයුම්කරුවන් වෙත හිඟ මුදල් ගෙවීමේ යම් ප්‍රමාදයක් ඇති වූ අතර මේ විට රටේ පැවති වාතාවරණය සංචාරකින් නොපැමිණීම මත ලක්සල අලිවි ආදායම් 90%කින් පමණ පාත යාම සැලකිල්ලට ගෙන ඒ සඳහා සැලසුම්කරුවන් වෙත ගෙවිය යුතු පැවති හිඟ මුදලින් 76.6% මුදලක් විශේෂ ප්‍රදානයක් ලෙස ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඉන් 50%ක සේවය කරන්න 50%ක මුදලක් අපි ගෙවන්න තියෙනවා. ගරු
යම් උත්තරේ දිග වැඩි.
ඔව්, ඉදිරි ටික මම සභාගත කරනවා. සමහරක් මම විශ්වාස කරනවා ගරු විපක්ෂ නායකතුමනි මේ සියල්ලට උත්තර දෙන්න මට හැකියාව තිබෙනවා. මේ ලක්සලේ පෞගිය කාලේ පැවති මං හිතන ඌණු උපයෝජන ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා සලුසලේ ලක්සලේ මේ තැන්වල. දැන් මම ඊයේ පෙරේදා ගියා මේ තලායනට, අක්කරයකට වඩා වැඩි ප්‍රමාණයක් මාසික ගාස්තුව ලක්ෂ 4 මුදලකට තක්සේරු කරලා දීලා තියෙන්නේ. තව වෙනතුරු අපිට මේ මුදල් ලබා දීලා නැහැ. ඔවුන් බලයෙන් ඒක පවත්වාගෙන යනවා. මම මෙතන කියන්න බෑ, මට මම ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග පොලිසියත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා කියන කියන්න ඕනේ. මේ මේ සමහරක් ආයතන මේ තියෙන ඉඩම්වල ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළා නැහැ. සලුසල ලක්සල ඒ ආයතන, ඒ වගේම ගරු ITI ආයතනේ මේ තියෙනවා කෝසස් 80ක් ගරු විපක්ෂ නායකතුමනි. මං හිතන්නේ ඒ 80 අපි මේ සමාජයේ දන්නේ නැහැ. මේවා ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් සාමාන්‍ය පෙළ, උසස් පෙළේ එන දරුවන්ව අපිට යොමු කරන්න හැකියාව ලැබුණොත් මං හිතනවා මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ තැනකටම යහ හැකි පිරිසක් බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. අද උපාධියක් ගත්තත් ගරු අමාත්‍යවරුනි රුපියල් 35,000, 40,000, 50,000 අපිට ලබා ගත හැක්කේ. නමුත් gedare ඉඳන් මේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව ලැබුණොත් ලක්ෂ ගානක දේශීය සහ විදේශීය ඉල්ලුමක් පවතිනවා. අපි මේ සඳහා දිගු කාලින මං කියුවේ අර 100%ක ජනකොටසක් තරුණයන් පිරිසක් ඉදිරියේදී මේ අපේ
මේ එවතුමා විනාඩි 10 කාලේ දැන් අවසාන වෙලා බොහොම
පිරිසෙනවා. ගරු කතානායක තුමනි උත්තර දෙන්න එපා. ගරු කතානායක
තුමනි විනාඩි 10 ප්‍රශ්නේ දීලා තියෙනවා.
මේ ප්‍රශ්න මාලාවක් ඇහුවා පස්සේ ඒකට උත්තර දෙන්නත් එපා. මේ එහෙනම් ගරු පක්ෂනායක තුමනි මම ඊට ටික සභාගත කරනවා. අපි ඒකාබද්ධ පක්ෂ විපක්ෂේ තෝ ભેදයෙන් තොරව අපි මේ මුදල් උපයා ගැනීම සඳහා සියලු දෙනා මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. එදා වෙළඳ අමාත්‍යාංශයේ තිබ්බ මේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධව ඒ තුලින් අපි සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. සම්බන්ධ වෙලා කටයුතු කිරීමෙන් අපේ රටේ ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යාම සම්බන්ධව අපිට හැකියාව ලැබේ කියලා ප්‍රාර්ථනා කරමින් ඉතුරු ටික මම සභාගත කරනවා.
ගරු
කථානායකතුමනි, අධ්‍යාපන ගරු ඇමැතිතුමා, සභානායකතුමා, අධ්‍යාපන ප්‍රෙස් සංස්කරණ සම්බන්ධව සහ ඉදිරි කටයුතු සම්බන්ධ අදහස පළ කරා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. දීර්ඝකාලයකට පස්සේ මේ අධ්‍යාපන ප්‍රෙස් සංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඔබතුමාගේ සක්‍රීය දායකත්වය, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද කැබිනට් අමාත්‍යවරයා බවට පත්වීම නිසා අපි හිතනවා මේක කරන්න පුළුවන් වෙයි කියලා. ගරු ඇමැතිතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ 2021 සහ මේ 22 මේ වසර තුනම මම හිතන්නේ රටේ ආර්ථික අර්බුදයට වඩා බරපතලම ප්‍රශ්නයට මුහුණ දුන්නේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨය. ආර්ථික අර්බුදය අපිට ගොඩ ගන්න පුළුවන්. නමුත් අධ්‍යාපන අර්බුදය, අධ්‍යාපන ශ්‍රේෂ්ඨය කරා වැටීම ගොඩ ගන්නක ලේසි එකක් නොවන බව පේන තියෙන කාරණාව. 2021 අවුරුදු දෙකේම ලර්නින් ලොස්ට් එක අධ්‍යාපන අහිමි වීමේ ප්‍රතිශතය 80ක් 90ක්. මෙසක වශයෙන්ම මේ අවුරුද්දේ 75ක් 60ක් විතර වේවි අධ්‍යාපන අහිමි වීමේ ප්‍රතිශතය. දැන් ඒ වෙනුවෙන් ඔබතුමාලා ක්‍රියාමාර්ග අරගෙන මාර්තු මාසේ දක්වා වාරය කල් දාලා විභාගات වෙනස් කරලා අපේ හඬට අහුන්කම් දීලා විභාග දාලා ළමයින් සහ ඒ සියලු දෙනා වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ස්තුතියි. හැබැයි හැමදාම මේක මේ විදිහට යන්න බෑ ගරු අධ්‍යාපන ඇමැතිතුමනි. ඒ කියන්නේ 2023 වසරේදී ඔබතුමාට යෝජනා කරන මොකද මේක තුළ මුළු සිස්ටම් එකම පද්ධතියම විනාශ වෙලා පෙර පාසලින දරුවා ආතප්පාතක් නැ මොන අවුරුද්දේ ඉස්කෝලේ යන්නද කියලා. පළවෙනි ශ්‍රේණියේ දරුවා ඊළඟ පන්තියට යන්න. උපකාරක පන් ශේෂ්ඨයත් අධ්‍යාපන ශේෂ්ඨයත් මේ හැම දෙයක්ම කඩාගෙන වැටලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා 2023 ඔබතුමා වරක අවස්ථාවක ප්‍රකාශ කරා 2023 අවුරුද්දේ සිලබස් එක අඩු කරලා හරි. එහෙම නැත්නම් සිලබස් එක අඩු කරලා සහ ඒ විෂය නිර්දේශය ආවරණය කරන කාල වේලාවන් වැඩි කරලා හරි 2023 මේ අවනඩුව බේරගනිමු. නැතුනොත් ඉතින් වෙන්නේ තවත් මොකක් හරි ප්‍රශ්නයක් ආවද? අරගලය ආවා, කොවිඩ් ආවා, උද්ඝෝෂණ ආවා, හෙටන දැන් ආයේ සාරි හුඩපට එවි මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ආයෙත් මේක 2024 ට තල්ලු වෙනවා. ඒක නිසා ලබන අවුරුද්දේ මාර්තු ඉඳලා يعني අප්‍රේල් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ දක්වා විෂය නිර්දේශය කෙටි කරලා විභාගات ඒ අවුරුද්දෙන් පවත්වන්න අවශ්‍ය මැදිහත් වීම වෙන්නේ. ඒ වගේම ගරු ඇමැතිතුමනි, ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ පාසල් උපකරණ සම්බන්ධව මේ සභාවේ මතයක් ඔබතුමා ප්‍රායෝගික මිනිසෙක් විදියට අද පාසල් පද්ධතිය තුළ බරපතල ප්‍රශ්නයක් දරුවන්ට ඒ අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න ඉඩකඩක් නැහැ. මිල අධික වෙලා තියෙනවා. දැන් ඒ ආශ්‍රයේ සෙස්පද්ධතුල කඩදාසිය ඇතුළු උපකරණවල මිල තවත් 100 200 300 වැඩි වෙන්න නියමිත තියෙනවා. රාජ්‍ය අමාත්‍යතුමා මේ සභාවේ පොරොන්දු වුණා අධ්‍යාපන උපකරණ වලට බලපාන උනා සෙස්පද්ධ අයින් කරනවා කියලා අධ්‍යාපන උපකරණ වලින්. ඔබතුමා නීතිඥයෙක් විදියට දන්නවා අද බ්ලූ සීට් එකක් ගන්න නැහැ ගරු ඇමැතිතුමනි. බ්ලූ සීට් එකක් මේ කොළඹ කිසිම තැනක නැහැ. බ්ලූ සීට් එකක් ගන්න ඔක්කු පිටවතක් ගන්නවා. ඒ මට්ටමට බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අර අහිංසක ගම්වල ඉන්න දරුවන්, වතුකරේ ඉන්න පාසල් දරුවන් බරපතල ප්‍රශ්නයක් ඉස්කෝලේ ඉන්නේ බොහොම අමාරුවෙන් පොට්ටික දැන් ගන්න හම්බෙන්න. ඔබතුමාගේ රටබිරුලක් ක්‍රියාත්මක කළා යුනිසෙෆ් හරි වෙනත් රාජනවන සංවිධානයක් හරි ආයතනයක් කරලා මෙන්න මේ ළමයින්ගේ පාසල් උපකරණ සම්බන්ධවත් මැදිහත් වෙන්න කියන කාරණාවත් ලබන අවුරුද්දේ මේ අර්බුදය ලර්නින් ලොස්ට් එක අඩු කරගෙන යන්න පුළුවන් ක්‍රියාදාමයක් කරන්න කියන එක ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ වර්ෂය තුලදීම මුලින් සැලසුම් කළ හැට අපේ විෂයමාලා අවසන් කිරීම යාවත් කාලින් කිරීම තමයි අපි කටයුතු කරගෙන ගියේ. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලගේ ඉල්ලීමත් උසස් පෙළ විභාගයට තව කාලයක් දිය යුතු නිසා අපිට සිද්ධ වුණා උසස් පෙළ විභාගයේ ජනවාරි 23 දක්වා කල්ලාන්. හැබැයි දෙසැම්බර් 22 දක්වා දැන් දෙසැම්බර් 2 අවසන් වෙන දෙවැනි වාරයේ නැවත 5 වෙනිදා 3 වෙනි වාරය ආරම්භ කළා. අපි දිගටම පවත්වාගෙන යනවා. දෙසැම්බර් 22 නිවාඩු දීලා ආයි පටන් ගන්නෙ 10. ඉතින් අපි මාර්තු මාසය තුලදී මේ අවුරුද්ද විෂය නිර්දේශය ආවරණය කරනවා. මේ 2023 දුරදී අපි උත්සාහ කරනවා බොහෝ දුරට නිවාඩු කාලය අඩු කළා, පාසල් කාලය වැඩි කළා, විෂය නිර්දේශය ඒ වර්ෂය තුලදී බොහෝ දුරට අවසන් කරගන්න. එහෙම වුණොත් අපිට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ඒ නිශ්චිත කාල සීමාන් වලට ඉදිරියට ගන්න පුළුවන්කම තියෙවි. දැන් කට් ඔෆ් මාක් එක තව සති 2-3ක් ඇතුළත ලබා දෙන්න කටයුතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට. ඒ වගේම පාසල් උපකරණ පිළිබඳව ලබන සෞන්දට මම අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කළා තිනවා සෙස්පද්ද ඉවත් කර ගැනීම සඳහා පාසල් උපකරණ සම්බන්ධයෙන්.